గారు చామింద విజయసిరి మెత్తుమా గారు පළාත් සභා පළාත් පාලන මෙතුමා ඇසීමට
ඌව පළාත් ප්‍රශ්නයක් රොයිස ඇමතුම ඇවිල්ලා ඉන අසා සිටිනෝ
අර මා ගරු ඇමතුමා
එක ඔව් දෙක එක් එක් වර්ෂයන් සඳහා මේ අමාත්‍යාංශ වෙත ලබා දෙන ප්‍රතිපාදන වලින් කසල කලමක සඳහා වෙන් කළ ලද ප්‍රතිපාදන අනුව ප්‍රමුඛත්වය තෝරාපත් පළාත් පාලන ආයතන වෙත කසල කලමනාකර ව්‍යාපෘති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා කසල කලමනාකර සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දීම හා අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික යෙදවීම ලබා දීම තුන පළාත්වල ප්‍රධාන ලේකම් හා පළාත් පාලන කොමසාරිස් නිර්දේශ මත ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ඇතුළත් පළාත් පාලන ආයතන බස්නාහිර පළාත කටුනායක සීදුව නගර සභාව පානදුර නගර සභාව කැස්පෑ නගර සභාව මිනුවන්ගොඩ ප්‍රාදේශ සභාව කළුතර ප්‍රාදේශ සභාව හොරණ ප්‍රාදේශ සභාව බණ්ඩාරගම ප්‍රාදේශ සභාව මේ උත්තරේ සභාගත කරන්නද එක්ක තුන සභාගත කරනවා අතර මේ අමාත්‍යංශ යටතේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථාන පීඨෝ ඇති අතර කැසිකසල ප්‍රශ්න විසඳීම සඳහා එමගින් කැසිකල ප්‍රවාහන යන්ත්‍ර ලබා දීම හා මේ වසරේ සිට පළාත් පාලන නමයක් ආවරණ පරිදි යාන්ත්‍රික දිරායන කසල කොම්පෝස් කිරීමේ ක්‍රමවේදයක් අනුව කවශීමා යන්ත්‍ර 10ක් 9ක් ස්ථාපිත කර මේ මගින් දිනකට ටොන් 50 කසල ප්‍රමාණවත් දින 40කදී කොම්පෝස් සැකසීම සිදුවේ. ඒ අනුව ඉදිරි මස කිහිපයක තුල පහත සඳහන් පළාත් පාල හතරත්ම සභාගත කරන්න මන් අදාළ නොවේ.
ස්තුතියන්තන ගරු ඇමතුමාට අද දිනේ පැමිණලා මේ පිළිතුරු ලබා දීම පිළිබඳව ගරු ඇමතුමනි විශාල ප්‍රශ්නයක් තමයි රටක් හැටියට අපි මේ කැලිකසල ප්‍රශ්නය. ඒ වගේම පළාත් පාලන ඇමතුතුමා හැටියට විශාල කැපකිරීමක් කරනවා. මම යෝජනා කරන ඒ කැපකිරීම ගඟට කපන ඉනිහා සමානයි ගරු ඇමතුමනි. මම දන්නේ අපේ රටේ මුදල් මහා ධනස්කන්ධයක් තමුන්වන්සලා අපි යොදවුවට කිසිම පළාත් පාලන ආයතනයක් සහ පළාත් සභාවක් මේ පිළිබඳව ක්‍රියාත්මක කරනවා කියන කාරණය ඔබතුමා පිළිගන්නට වෙනවා. මම උදාහරණයක් කියන්නම්. අපේ පළාතේ තියෙන සියලුම පළාත් පාලන ආයතන ගත්තම අද කැලිකසල වැහැල කිරීම පිළිබඳව යම් නීතියක් සහ අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යෝජනා කරත් ඒක මං හිතන්නේ කිසිම අහුන්කම් දීමක් සහ ඒ ක්‍රමවේදයට හැරගැහෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා දිගින් දිගටම ප්‍රතිපාදන සහ මූල්‍ය වෙන් කරනවා. ඉෂා කරු ඇමතුමනි මේ පළාත් පාලන ආයතන වල මේ ක්‍රියාදාමය ඔබ අනුමත කළ දෙන රටේ නීති අනුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ඒ සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා කටයුතු කරනවා නම් මම හිතනවා මේ මුදල් දෙන එක පිළිබඳව අපර කටයුතු කරන්න පුළුවන්. මොකද හැම අවුරුද්දෙම ඔබතුමාලා මුදල් දෙන් කරනවා එකම කාටුත්. හැබැයි නිශ්චිතවම මේ ක්‍රමවේදය සඳහා නිශ්චිත විසඳුමක් සඳහා කටයුතු කරන්න පුළුවන් නම් ඒක නාත්තන. ඒ නිසා මම හිතනවා මේ අදාළ පළාත් පාලන ප්‍රධානීන් සඳහා විශේෂ නීති පද්ධතියක් මේක මේ ආකාර නොකරොත් කටයුතු කරනවා කියන කාරණේ හදන්න ආයතන පළාත් පාලන අමාත්‍යාංශයේ යම් වැඩපිළිවෙළක් තියෙනවා.
මං හිතන්නේ මන්ත්‍රීතුමාගේ හොඳ අදහසක්. මං හිතන්නේ පළාත් පාලන ආයතනව මේ වගකීම පැහැරි හරියනම් ඒ සම්බන්ධයෙන් නෛතික රාමුව තව තවත් අද කළ යුතුයි කියන මතයට මං එකඟ වෙනවා ගරු කතාලා.
හොඳයි.
දෙවෙනි අතුරු පස්සේ ගරු ඇමතුමනි ඔබතුමාලා අමාත්‍යාංශයෙන් පෞගිය කාලේ කම්ප්‍රැක්ටර් රත ලබා දීලා තිබුණා. ඒ වගේ කැම්පර් රට කීපයක් අපේ පළාත් පාලන ආයතන කීපකට ලැබුණා. ඒ උදාහරණයක් තමයි බණ්ඩාර මහනගර සභාව. මේ මහනගර සභාවට ලැබිච්ච කැම්පර් රටේ දැන් ඒක සේවිස් එකට ගිහිලා ඒ අදාළ ආයතනයක රඳවගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි අමාත්‍යාංශය හෝ පළාත් පාලන අමාත්‍යාංශ පළාත් පාලන ආයතන මේකට මුදල් ගෙවලා නැහැ. දැන් අර කැරිකාසර ප්‍රශ්නේ කරාශි කිරීම සඳහා යම් අර්බුදයක්. විශේෂයෙන්ම මේවා ලබා දීමේදී ආදායම සහ මේක ගෙවා ගන්න පුළුවන්ද කියන කාරණය අමාත්‍යාංශයේ බලලා නැතුන් හෝ මේක ලබා දීලා තියෙනවා. ඒ කෙසේ වෙතත් තමයි මේ පළාත් පාලන ආයතන මේ යන්ත්‍රය අවශ්‍යයි. තවත් ආයතන තියෙනවා. දැන් යවන්නේ නැහැ සේවිස් එකටවත් තියන් ඉන්නවා. මොකද කිව්වොත් එන්න දෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඒ නිශ්චිත කාලයක් තියෙනවා අවුරුද්දක් හෝ ඒක වගකීවුතු කාලයක්. ඒ කාලය තුළ ඒ අදාළ කම්පැනිට මේක යන්න ඕනේ. දැන් මේ අදාළ කම්පැනි වලට මේ රත යවන්නේ නැහැ. හේතුව තමයි අමාත්‍යාංශයේ විසින් යම් කිසි මුදල් ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. ඉතුරු ප්‍රමාණය අදාළ පළාත් පාලන ආයතනයේ දැරිය යුතුයි. නමුත් ඒක දරන්න පුළුවන්ද නැද්ද කියන කාරණේ බලන්නේ නැතු මේ සඳහා නියෝජනය වුණේ කවුද නියෝජනය කරන්නේ කවුද කියන දේශපාලන මැදිහත්වීම මත තමයි මේ තීන්දුව තියෙන පළාත තුල ගත්තේ. පළාත් ප්‍රධාන ඇමතිවරයා ඉන්නවා. ඒ ප්‍රධාන ඇමතිවරයාගේ නියෝජිතයා ඉන්නේ සහ ඒ නියෝජිතයා පත් කරගන්න අවශ්‍යතාවය මත තමයි මේවා බෙදා හැරියේ. ඔබ අමාත්‍ය ශරද්දක් කරනවා ඔබ අමාත්‍ය නීති අනුකූලව නමුත් ඌ පළාත් සභාව විසින් මේ මේ මුදල ගෙවන්නවත් පුළුවන්ද කියන කාර්යය නොසලකා හැරලා මේ ආයතනවලට මේ ආයතන දාලා දුන්නා. දැන් මොකද තියලා තියෙන ප්‍රශ්නේ? දැන් මේ ආයතනවලට මෙයා දරා ගන්න බෑ එක පැත්තකින්. නමුත් අවශ්‍යතාවය තියෙනවා. ඔබතුමාගේ ගෞරවනීය කාරුණික ඉල්ලනවා මේ මුදල් ටික ගෙවා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා දෙන්න දීලා මේ ආයතන ටික ඒ වැදගත් කාර්ය සඳහා යොදවන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන්ද කරු එමෙතුමා?
අරු මන්ත්‍රීතුමා කොම්පැක්ට් එකක් නඩත්තු කරන්න පළාත් පාලන ආයතන බැරි නම් ඒ පළාත් පාලන ආයතනේ වැඩක් නැහැ. මං හිතන්නේ සම්පත් අතින් ඕනෑම අපි ප්‍රාදේශ සභාවලටත් අපි අලුත් කොම්පැක්ට් දීලා තිනවා. ඒ නිසා නඩත්තුවට විශාල මුදලක් යන්නේ නැහැ මන්ත්‍රීතුමනි. හැබැයි මං හිතන්නේ පළාත් සභාවට සහ ඒ පළාත් පාලන ආයතන වල දෙන සම්පත් මිට වඩා පරිහරණයේදී වගකීමකින් කටයුතු කළ යුතුයි කියන මගේ විශ්වාසය. හැබැයි අපි සාමාන්‍ය සම්පත් දෙන්නේ සම්පත් ඌනතාවය තියෙන පළාත් පාලන ආයතන වලට. හැබැයි මං හිතන්නේ මේ මේන්ටනන්ස් සම්බන්ධයෙන් කොම්පැක්ටර් යන්ත්‍රය කම්ප්ලීට් මේන්ටේන් කරන්න බැරි නම් මං බණ්ඩාරනගර නගර සභාව වගේ ආයතනයකට මං හිතන්නේ ඒ ආයතනයට මං විශ්වාස කරනවා. ඒ වත්කම් ඇති. හැබැයි ඒක හරියාකාරව පාවිච්චි කිරීමේ අඩුවක් තියෙනවා. ඒ වගේම අපි සම්පත් පළාත් සභාව පළාත් පාලන ආයතනට දුන්නට පස්සේ
ඔනි ඒ පළාත් පාලන ආයතන
ඒක දේශීය. දැන් සමහර ආයතන ගරු මන්ත්‍රීතුමනි අපේ ඉල්ලීමක් කරනවා ණයක් ඉල්ලනවා. දේශීය ණය මුදලෙන් අපි ණයක් දෙනවා. ඒ ණය මුදල දෙනකොට 80%ක් අපි දෙනවා. ඒ පළාත් පාලන ආයතන 20%ක් දරන්න ඕනේ. හැබැයි මෙතනදී ගෙවීම් ප්‍රශ්නයක් තියෙන්න බෑ මන්ත්‍රීතුමා. මම ඒ ගැන හොයා බලන්නම් මන්ත්‍රීතුමා.
හොඳයි හොයලා බලන්න නේද. හොඳයි
මේක බණ්ඩාර
කතානායකතුමනි, අයන්න එක ශ්‍රී ලංකාවේ පොලි අනුපාතික ඉහළ දැමීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරැකුම් පොලි අනුපාත හා සංවර්ධන රටවල් වල රාජ්‍ය සංවර්ධිත රටවල් වල රාජ්‍ය සුරැකුම් පොලි අනුපාත අතර වෙනස ඉහළ යෑම සඳහා හේතුවේ මේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරකම් පත්තේ ආයෝජනය කිරීම සඳහා විදේශ ආයෝජකයන් දිරිමත් කරනු ඇත. එබැවින් ඉහළ දේශීය පොලි අනුපාතික ඉහළ යෑම විදේශ විනිමය ලැබීම ඉහළ යෑමට හේතුවනු ඇත. රුපියල් අවප්‍රමාණය වීම සිදුවන්නේ දේශීය විදේශ විනිමය වෙළඳපොළට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයට වඩා විදේශ විනිමය ගෙවීමේ ප්‍රමාණය වැඩිවීම හේතුවෙනි. එම නිසා විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම විදේශ විනිමය ගෙවීමේ ප්‍රමාණය වැඩිවීමේ ප්‍රතිඵලයක් මිස විදේශ විනිමය ගෙවීම සඳහා හේතුවක් නොවේ. විදේශ විනිමය පාලනය ලිහිල් කිරීම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට විදේශ ආයෝජකයන් දිරිමත් කරන අතර එමගින් විදේශ විනිමය රට තුළ ලැබීම ඉහළයයි. බාධාවකින් තොරව විවිධ හේතු සඳහා විදේශ ආයෝජකයන්ට විදේශ විනිමය රැගෙන ඒමට සහ ඔවුන්ගේ ආයෝජනයන්හි ලාභ ලාභාංශ සහ පොලි සමග රැගෙන යෑමටද හැකිවනු ඇත. එවැනි ලැබීම් සහ ගෙවීම් සම්බන්ධව හේතු ප්‍රකාශ කිරීම ආයෝජකයන් හට පැවරී ඇති අත්‍යවශ්‍ය වගකීමක් නොවේ. එබැවින් ඉල්ලා සිටින තොරතුරු මහ බැංකුව සතුව නොමැත. ආයන්න පැන නොනගී.
මගේ ප්‍රශ්නය දැන් මේ හේතු තමයි තමුන්නාන්සේ කිව්වේ මේක කරන්නේ මෙන්න මේ නිසාය, දිරිමත් කරන්න ඕන නිසාය, මෙහෙට අද්ද ගන්න ඕන නිසාය හේතු කිව්වා. දැන් මම අහලා තියෙන්නේ තමුන්නාන්සේගෙන් මේ පොඩි අනුපාතය වැඩි කිරීම නිසා අපි ගත්තු ණය සඳහා ගෙවන්න වෙන ආපසු ගෙවීම්වල වැඩි වූ බර කොපමණ? ඒකයි මම යන්නේ. ඊළඟට මම ආන රුපියල් අවප්‍රමාණය වීම මම දන්නවා වෙන හැටි. ඒකේ යාන්ත්‍රණය එසේ අවප්‍රමාණය වීම කරනකොටගෙන අපගේ ණය පැටවු ගෙවූ ප්‍රමාණය කොපමණද? ණය බර මෙන්න මේ වහන්නේ. තමුන්නාන්සේ කියනවා මහ බැංකුව සතුව නැත කියලා. මොකද්ද මේකේ තේරුම?
ඔබතුමා අහන ප්‍රශ්නයට එහෙම පිළිතුරක් නැහැ. මහා බැංකුවේ ඒ වගේ දත්ත නැහැ. ඒ වගේ දත්ත නැහැ මහා බැංකුවේ. විදේශ නැහැ. ඒ ඒක නැහැ. ඔව්.
රුපියල අප්‍රමාණ වීම උඩ අපිට වැඩිපුර ගෙවන්න වෙන මුදල් අපි ගත්තු විදේශ ණයවලට. එහෙම නැත්නම් අනික් අතට පොලි අනුපාත අපි වැඩි කිරීම නිසා අපිට වැඩිපුර ගෙවන්න වෙච්ච මුදල් අපි ගත්තු ණයවලට කීයද කියලා කියන්න මේ මහ බැංකුවට පුළුවන් කමක් නැත්නම් එහෙනම් මහ බැංකුවේ ගිණුම් පිළිබඳව ඇත්ත වශයෙන්ම කවුරුත් විශ්වාසය තියන්නේ නැහැ.
නෑ, මහ බැංකුවේ ගිණුම් පිළිබඳ විශ්වාසය තියෙනවා. මනින්න පුළුවන් දේවල් තියෙනවා. මහ බැංකුවෙන් ඒවා මනිනවා. අද නෙමෙයි, මේවා අවුරුදු 50කටම වැනලා තියෙන්නේ. ඒ කියන්නේ අපනයනය කීයද, ආනයනය කීයද, ඒකේ ඉතිරිය මොකක්ද, විදේශ විනිමය ශේෂය මොකක්ද. අද ඉතිහාසයේ මේ වසරේ පළවෙනි කාර්තුව ඉවරනකොට ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය ශේෂය තිබුණේ මේ අවුරුදු 2018 අප්‍රේල් මාසේ. ඉතින් ඒව වලින් තමයි මනින්නේ. ඔබතුමා කියන විදිහට මේක දශමයකින් ඉහළ ගියා, දශමයකින් පහළ ආවා, ඒ නිසා කොච්චර එළියට ගියාද, ඇතුළට ආවද කියන එක මහා බැංකුවට ඒක මනින්න විදියක් නැහැ.
හොඳයි, එහෙනම් දෙවෙනි ප්‍රශ්නයත් අහන්න ගරු මන්ත්‍රීතුමා.
දැන් බලන්න එක කරුණක් පැහැදිලි කරගන්න.
දෙවෙනි ප්‍රශ්නේ
දැන් බලන්න මේ
දැන් පළවෙනි ප්‍රශ්නේ එතුමා ඊට වැඩි පිළිතුරක් දෙවෙන්නේ නැහැ.
දෙල්මිරා පත්‍රයේ තියෙනවා මේ වසර පෞගිය දොළොස් මාසය තුළ බිලියන 31ක් අපේ විදේශ ණය. ඒක තියෙනවා බිලියන 31ක් විදේශ 31.6. ඒක 123ක වැඩිවීමක් පෞගිය දොළොස් මාසේ. ඒකත් තියෙනවා. එතකොට මේ බිලියන 31.6 තුළ අපේ අර කියන සාධක මත අපේ ණයබරට එකතු වූ මුදල් ප්‍රමාණය ගණන් හදන්න බැරි තරමට ඉලක්කන් නොදන්න මිනිස්සුද ඒක ඉන්නේ.
එක එක හේතු තියෙනවා. එකක් ඇවිල්ලා පසුගිය කාලයකදී ණයක් විදේශ ණය ගන්නකොට ඒක රුපියල් වලින් මනිනකොට ඒක රුපියලේ අනුපාතය අනුව තමයි මනින්නේ. එතකොට රුපියල අවුරුදු 10කට කෘතිමව තබාගෙන ගියාම එක ඉලක්කමක් ලැබෙනවා. ඊට පස්සේ රුපියල වෙළඳපොළ අගයට දාපුහාම එතකොට ඒ ඩොලර් ප්‍රමාණයටම වැඩි රුපියල් ගාණක් ලැබෙනවා. ඉතින් ඕකෙන් වැඩි ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයකට පිළිතුරු ඇවිල්ලා ඔබතුමා කියන එකයි. අනික් එක ඇවිල්ලා එච්චර ණය ගත්ත පසුගිය කාලෙදී ණය ගෙවන්න ණය අරගන්න සිදු වෙලා තිබෙනවා. I don't agree, honorable member, because a devaluation does two things. One thing is when you measure it in rupees, yes, you are right, the rupee amount of debt increases. But the devaluation does something else. It makes your exports competitive. And your exports increase. And I might make one more point about devaluation. No,
you
I'm
have
not.
Two different I'm views.
I'm not avoiding it.
I think we'll have to proceed to the next one. You have two
have
different
no
views.
Reason.
Yeah. Okay.
No, we will never avoid
okay,
a question.
Thank you.
No, we won't.
Garu Ashoka Priyanta Mantejuma. Garu Kanta Lamagadu Yamiti Masimata.
Garu Katanayaka Thumani. මම අසා සිටිනවා ප්‍රශ්නේ.
අර කාන්තා ළමාකඩු ජැමිතුමිය
අයන්න එක ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය 2011 වර්ෂයේ සිට ආරම්භ කර ඇති බැවින් 2010 වර්ෂයට අදාළ තොරතුරු ලබාගත නොහැකි අතර 2011 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා තොරතුරු පහත පරිදි වේ. 2011 පුත්තලම 295යි කුරුණෑගල 442යි 2012 පුත්තලම 344යි කුරුණෑගල 636යි 2013 පුත්තලම 491යි කුරුණෑගල 785යි 2014 පුත්තලම 452යි කුරුණෑගල 756යි 2015 පුත්තලම 540යි කුරුණෑගල 827යි 2016 පුත්තලම 463යි කුරුණෑගල 722යි 2017 පුත්තලම 403යි කුරුණෑගල 681යි A2 වයම් පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අදාළව පැමිණි ලැබී ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් තොරතුරු ඇතුළත් කර නොමැත. අතුන එම සිදුවීම් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂා අධිකාරියේ ගෙන ඇති පියවර වර්ෂ 2011 වාර්තා වූ ළමා අපයෝජන සිද්ධීන් සංඛ්‍යාව 2095යි පියවරගෙන අවසන් වූ පැමිණිලි සංඛ්‍යාව 147යි කුරුණෑගල වාර්තා වූ සංඛ්‍යාව 442යි පියවරගෙන අවසන් වූ පැමිණිලි සංඛ්‍යාව 201යි 2012 පුත්තලම 344යි පියවරගෙන ඇති සංඛ්‍යාව 203යි කුරුණෑගල 636යි පියවරගෙන ඇති සංඛ්‍යාව 402යි 2013 වාර්තා වූ අපයෝජන සංඛ්‍යාව 491යි පියවරගෙන ඇති සංඛ්‍යාව 217යි කුරුණෑගල 785යි පියවරගෙන ඇති සංඛ්‍යාව 413යි 2014 වාර්තා වූ සංඛ්‍යාව 452යි පියවරගෙන ඇති සංඛ්‍යාව 234යි කුරුණෑගල වාර්තා වූ සංඛ්‍යාව 756යි පියවරගෙන ඇති අවසන් වූ පැමිණිලි සංඛ්‍යාව 346යි 2015 පුත්තලමේ වාර්තා වූ සංඛ්‍යාව 540යි අවසන් පියවර අරගෙන අවසන් වූ සංඛ්‍යාව 273යි කුරුණෑගල 827යි පැමිණි පියවරගෙන ඇති අවසන් වූ සංඛ්‍යාව 418යි 2016 දී වාර්තා වූ සිද්ධීන් 463යි පැමිණිලි කර අවසන් වූ සංඛ්‍යාව 161යි කුරුණෑගල 722යි පැමිණිලි සංඛ්‍යාව අවසන් වූ 286යි 2017 403යි පියවරගෙන අවසන් වූ සංඛ්‍යාව 99යි කුරුණෑගල 681යි අවසන් වූ සංඛ්‍යාව 176යි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත යොමු වන පැමිණිල්ලේ ස්වභාවය අනුව විශේෂ පොලිස් විමර්ශන අංශය නීති අංශය මනෝ සමාජ අංශය විමර්ශන අංශය හා අන්තර්ජාල අවේක්ෂණ අංශය මගින් විමර්ශනය කටයුතු සිදු කෙරේ ලැබී ඇති සියලු පැමිණිලිවලට අදාළ මූලික පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරී දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී හා ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරී වෙත යොමු කර ඇති පැමිණිලිවලින් 140ක් පමණ පසු විපරම් කටයුතු සිදු කරමින් පවතී නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කර ඇති පැමිණිලි එම නීති කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් කිරීමට හැකි වේ. ආ හතර සභාගත කරනවා ඒ උත්තරය දීර්ඝ නිසා ආයන්න අදාළ නොවේ.
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ගරු කථානායකතුමනි ඇමතිතුමිය මගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම පිළිබඳව. හොඳම දේ දරුවන්ටයි කියලා කියමනක් තියෙනවා. එනිසා ගරු ඇමතිතුමියට මේ අමාත්‍යාංශ ලැබීම පිළිබඳව සතුටු වෙනවා. හැබැයි මේ සංඛ්‍යාලේඛන දත්ත දිහා බලද්දී ගරු කථානායකතුමනි පෙනී යනවා වර්ෂයෙන් වර්ෂ පුංචි දරුවන්ට සිදුවෙන අපයෝජන කටයුතු සිදුවෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේක ඇමතිතුමියට කරන්න දෙයක් නැහැ. ඇමතිතුමිය බාර අමාත්‍යාංශي බාර ගන්න කලින් සිදුවෙච්ච දේවල් විමර්ශන කටයුතු වලදීත් යම්කිසි පසුබෑමක් එහෙම නැත්නම් මන්දගාමී තත්ත්වයක් අපිට පෙනී යනවා. ඉතින් මම ඇමතිතුමියගෙන් අහන්න කැමති මවක් විදියට මේ දරුවන්ට සිදුවෙන ළමා අපයෝජන මම මේ පළාතක් විදියට ගත්තම ලංකාවක් විදියටම වළක්ව ගන්න ඔබතුමිය යම්කිසි නිර්මාණශීලී වැඩපිළිවෙලක් හදනවද? ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නීති පද්ධතිය සපුර ගන්නට ඔබතුමියට අවශ්‍ය කරන ශක්තිය තිබෙනවද? නැත්නම් මේ පාර්ලිමේන්තුවේ ශක්තිය බලය අරගෙන යහපාලන රජය යටතේ ඒ කාර්යය ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවද කියලා මම පළවෙනි ප්‍රශ්න විදියට අහන්න කැමතියි.
ඔව්, අපි විශේෂයෙන්ම මේ දරුවන් වෙනුවෙන් මේ සිදුවෙන සිදුවීම් අවම කරගන්න මේ වෙනකොටත් අපි කටයුතු රාශියක් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම නීතිය පැත්තෙනුත් මේ වෙනකොට අපි නඩු සම්බන්ධව විශේෂයෙන්ම බොහෝ නඩු සංඛ්‍යාවක් ගොනු වෙලා තියෙනවා. ඒවා ඉක්මනින් අවසන් කර ගැනීමට අපි විශේෂ අධිකරණ පද්ධතියක් ඉල්ලලා තියෙනවා. ඒකටත් අපේ ඇමතුමිය අවස්ථාව දෙනවයි කියලා අපිත් එක සාකච්ඡා කරලා තියෙනවා. අඩුගානේ සතියකට සැරයක්වත් දිස්ත්‍රික්ක මට්ටමින් එක උසාවියක් නිදහස් කරලා ඒ කටයුතු අවසන් කරගන්න. ඒ නිසා විශේෂයෙන්ම අපි නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ මේ දරුවන්ට වෙන සිදුවීම් අවම කරගෙන ඒ දරුවන්ට අවශ්‍ය ඒ වටපිටාව ඒ නිදහස ලබා දීමට තමයි අමාත්‍යාංශයක් හැටියට අමාත්‍යවරිය හැටියට හැම තත්පරයක් පාසාවම අපි කටයුතු කරගෙන යන්නේ.
දෙවෙනි ප්‍රශ්නයේ ගරු මන්ත්‍රී
ඔකේ දෙවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කථානායකගේ පුංචි දරුවන්ට වද විහිංසා සහ අපයෝජන සිදුවෙන ක්‍රමවේද ගණනාවක් තියෙනවා. එකාතකින් ලිංගික වශයෙන් හිංසන සිදු වෙනවා තවත් අතින් මානසික විදිහට ඒ වගේම පීඩාවන්ට ලක් වෙනවා දැන් මේ අපේ ඇමතුතුමිය ප්‍රශ්නට උත්තර දෙන්න පැමිණ නිසාත් මම කියන්න කැමතියි පහුගිය දවස්වල මේ රටේ සිදු වෙච්ච එක ප්‍රකාශයක් එක හින්දා ගරු හාමුදුරු නමක් කරපු මේ හිට්ලර් පාලනයක් නැවත රටට ඕනයි කියන ප්‍රකාශයත් එක්ක මේ පුංචි දරුවෝ බීතිකාවට පත් වෙලා දිනවා එදා මොනවා හරි කන්න දෙන්න වෙනවා බිල්ලෝ එනවා කියලා එදා කන්න මොනවා හරි දෙන්න බිල්ලෝ එනවා කියලා තමයි කෑම දුන්නේ දැන් මේ හිට්ලර් පාලනයක් රටට ගේනවා කියද්දි අම්මලා බය වෙලා දරුවෝ බය වෙලා අය ළමා සොල්දාරු විදිහට බඳව ගනී කියලා මම මෙතුමියට යෝජනා කරනවා මෙතුමියෙන් අහන්න බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන රට තුල ක්‍රියාත්මක කරන්න කියලා
හොඳයි එමතුමා බය වෙන්න එපා මන්ත්‍රීතුමා බය වෙන්න එපා ජනතාව මේ වර්තමාන පාලනය පත් කරගත්තේ ඒ බීතිකාව නිසා තමයි නැවත අපේ අධිකරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් ඉන්නකන් එවැනි හිට්ලර් පාලනයක් මේ රටට එන්නේ අපේ ළමයි අපි ආරක්ෂා කරනවා
මොලේ බොන්තුජි ගරු ඉන්දුනිල් අමරසේන මන්ත්‍රීතුමා ගරු කුෂිකර්ම එමතුමාගෙන් ඇසීමට
මම අහන කතානායකතුමනි
ගරු කතානායකතුමනි ආ එක 2017 යලකන්නේ සඳහා වන්දි ගෙවීම කළ ගොවීන් සංඛ්‍යාව 18852යි. ආ දෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂණුව වන්දි ලබා දීම සිදු කර නොමැති අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් වන්දි ලබා දීම සිදු කර ඇත. ඒට අදාළ CD තැටි මේ සමග යාකර ඇති අතර එහි තොරතුරු නිරීක්ෂණය කරන ආකාරය එමනුම අංක එකමගින් තියෙනවා අපි සභාගත කරනවා. ආ තුන කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් එක් ගොවි මහතාට ලබා දුන් වන්දි මුදල පිළිබඳ විස්තර දෙවැනි ප්‍රශ්නයට අදාළ CD තැටි මගින් එමනුම අංක එකේ සඳහන් නිසා ඒකේ පිළිතුර එතන තිබෙනවා. ආ හතර මෙම වන්දි ලබා දීමේදී මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක DFD සර්කියුල ඉරාක් 2014 3 හා 2014 12 10 දී නැති චක්‍රලේඛයේ සඳහන් නිර්ණායක පරිදි කටයුතු කර තිබෙනවා. එමනුම අංක දෙකේ විස්තර දිනවා සභාගත කරනවා. ආ අදාළ නැත.
මට අතුරු ප්‍රශ්න අහන්න නම් අපේ ගයන්ත කරුණාතිලක මහත්මයාගෙන් මේව අහලා වැඩක් නැහැ ගරු කතානායකතුමනි. හැබැයි මට කියන්න තියෙන්නේ කතානායකතුමනි දැන් මේ වන්දි ලබා දීමේදී අපි දැක්කා එක එක විෂමතාවයන් යම් යම් අසාධාරණ තත්ත්වයන් අපි දැක්කා. මේක ගරු අමාත්‍යතුමාම හිටියනම් මේක පැහැදිලි කරගන්න තිබුණා. ඒකම මට කියන්න ඕනේ දැන් මේ ගොවි රක්ෂණ මණ්ඩලය, කෘෂි රක්ෂණ මණ්ඩලය. මේ කෘෂි රක්ෂණ මණ්ඩලය ගැනත් මම සියලුම දෙනාගේ අවධානය මේ අවස්ථාවේදී යොමු කරන්න කැමතියි. අවුරුදු ගණනාවක් ඉඳලා මම මේ පාර්ලිමේන්තුවට එන්න කලිනුත් පැවති රජ තිබුණු වකවානුවෙත් මේ රජයේ තිබුණු වකවානුවෙත් කෘෂි රක්ෂණ මණ්ඩලයට මොනවා හෝ කාරණයක් විමසලා කවදාවත් අඩුම ධර්මයේ දුරකථන ඇමතුමක්වත් ගන්න බෑ. සමහරවිට පැය දෙක තුන ඔට මහන්සි වෙන්න වෙනවා ඒ ගොවි රක්ෂණ මණ්ඩලයට ඇමතුමක් ගන්න. සමහරවිට ඇමතුමක් ගත්තත් ඒ කවුරු හරි අපි විමසන නිලධාරියාගේ නම කියපුවම මම කියන්නම් කියලා ෆෝන් එක කට් කරනවා. මම පෞද්ගලිකව මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න කාලේ
ගරු මන්ත්‍රීතුමා ඉතින් මේ කරුණු කන්සල්ටේටිව් කමිටිස් අපි ආරම්භ කරනවා ඉතින්ද ගන්න පුළුවන් මොකද ඇමතුමක් නැති හින්දා එහෙම කරමු අපි මොකද වෙලාව දැන් ඉක්මලා
තියෙනවා මේ රටේ සියලුම දෙනාගේ අවධානය යොමු කරන එක මේ අවස්ථාවේදී
මම කියනවා ඔබට ඊළඟට දෙවන වටය පළවෙනි ප්‍රශ්නය දෙවෙනි රෝහිණී කුමාර විජයරත්න මැතිණිය ප්‍රශ්න අහනවද ආණ්ඩුපක්ෂ ප්‍රශ්නයක්
සභාගත කරනවා කතා නැහැ
ප්‍රශ්න අහන්න ඕනේ
අයවනේ
හතර උදේප ගරු උදේපවත් ගමන්බිල මැතිතුමා
හතර සභාගත කරනවා කතා නැහැ
හතර ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ අහනකොට ඔබතුමාගෙන් අහන්න තියෙන කාරණාවක් තියෙනවා මම ඊයේම නගමු ප්‍රශ්නය
දැන් පරක් වෙලා තියෙන්නේ මේ වැදගත් පනතක් කියනවා අපි කියන්නේ. ඔබතුමා ඒක සභාගත කරනවද?
සභාගත කරනවා.
හොඳයි.
පළවෙනි වටේ එතුමා හිටියේ නැහැ.
හිටියේ නැහැ නේ අහනකොට.
ඔව්.
එදේ දැන් අහන්න බෑ අපි ඉරන්නේ නැහැ නේද ඔබතුමා? ඉතමත් අසාධාරණ වෙන්න එපා. මේක මේක ගරු සභාවක් මේකේ තියෙනවා ස්ථාවර නියෝග මේක ක්‍රමවේදයක් තියෙනවා ඔබතුමා බුද්ධිමත් පුද්ගලෙක් ඒකේ ඉන්න එතුමන් අහන්න බෑ දැන් දෙවෙනි වටේ ගරු ජයන්ත සමරවීර මැතිතුමා මහා මාර්ග මහාසමිතුමා ඉදීමට
සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා
ගරු ඉන්දික වෙනුරාද හේරත් මැතිතුමා
කිවෙන එකද කතා
නැහැ
11 සභාගත කරනවා
හොඳයි ඊළඟට පාර්ලිමේන්තු ස්ථාන නියෝග 27/2 යටතේ ගරු ඩග්ලස් සේවරන්ද මැතිතුමා එකඟුණායක වේලාව ඉදිරි කිරීම සඳහා හෙට ලබා ගන්න ඒ අනුව අමාත්‍යාංශ නිවේදන ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආති කටයුතු ඇමතිතුමා
ගරු කතානායකතුමනි හම්බන්තොට වරාය පිළිබඳ පසුගිය දින නිව්යෝක් ටයිම්ස් පුවත්පත්වල පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් ජනතාව අතරත් මාධ්‍ය අතරත් විශාල කතාබහක් ඇති වුණා මේ සම්බන්ධයෙන් මෙම ගරු සභාව ඉදිරියේ කරුණු කීපයක් පැහැදිලි කිරීම සුදුසුයි මා කල්පනා කරා. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඩොලර් මිලියන 1320ක ණය මුදලක් චීනයෙන් ණයට ගත්තා. නමුත් වරායට නැව ගෙනෙන ශක්තියක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවට තිබුණේ නැහැ. 2015 ජනාධිපති වන අවස්ථාව වන විට මේ විශාල ප්‍රශ්නයක්ව තිබුණා. නැව් වෙන්නේ නැති වරායක් හදන්න අරගත්තු මේ ණය කන්දරාව ගෙවන්න රජයට ආදායමක් තිබුණේ නැහැ. මෙම ණය ගෙවීම විශාල ප්‍රශ්නයක්ව තිබුණා. වරායෙන් කිසිම ආදායමක් ආවේ නැහැ. සිදු වුණේ තව පාඩුවණයක එකයි. මේ බර කොළඹ වරායට කරගහන්න සිදු වුණා. 2011 සිට මේ දක්වා හම්බන්තොට වරායේ පාඩුව රුපියල් බිලියන 47යි. රට ඊට අහිතකර මෙම වරාය ප්‍රශ්නයට විසඳුමක් සෙවීම යහපාලන රජයේ මැතිවරණ පොරොන්දුවක් වුණා. අපට තිබුණේ තෝරා ගැනීම දෙකයි. එකක් මේ ණය ගිවිසුම නීති විරෝධී බවට තීරණය කළා ඉදිරි කටයුතු කරන එක. අනෙක් විකල්පය වුණේ චීන රජය සමග සාකච්ඡා කිරීම. අපි ප්‍රමුඛත්වයේ දුන්නේ පළමුවෙන්ම චීන රජය සමග සාකච්ඡා කළ විසඳුමක් ලබා ගන්න. ගරු කතානායකතුමනි අප රජයට බලයට පත් වූවහම මේ ප්‍රශ්නේ විසඳීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. සුදු අලියෙක්ව තිබු වරායේ ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයත් මහානාය කන්දේ නිදහස් වී එකක අපි සාකච්ඡා කළා. ජනාධිපතිතුමත් පළමුව චීන රජය සමග සාකච්ඡා කළා. ඊට පසුව මමත් නිමල් සිරිපාල ඇමතිතුමත් මලික් සමරික්‍රම ඇතුමා ඇතුළු ඇමති කණ්ඩායමක් චීන රජය සමග බීජිං නුවරදී මේ පිළිබඳ සාකච්ඡා කරා. චීනයේ අගමැතිතුමා එක්කත් චීනයේ ධනාධිපතිතුමා එක්කත් මේ අපි මුණ ගැහුණා මේ සඳහා. මේ රජයේ මතෙව්වේ වරාය මෙහෙයුම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සමාගමට පැවරීම තුළින් ණයබරින් නිදහස් වීමත් හම්බන්තොට වරාය ලාභ ලබන නැව් ගෙන්නා ගත හැකි වරායක් බවට පත් කිරීම. අප රජයේ මෙම ස්ථාවරයේ දිගටම රැඳී සිටියා. මෙම ස්ථාවරය සඳහා චීන රජයෙන් කිසිදු පීඩනයක් එල්ල නොවූ බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා. චීන රජයේ that we had no pressure, we could have done, we had many options, we could have followed whatever we wanted. චීන රජයෙන් කර ඉල්ලීම වූයේ වරාය මෙහෙයුම් කටයුතු සඳහා පළමුවෙන් චීන සමාගම් වලින් යෝජනා කැඳවන ලෙසයි. ඒ අනුව චීන සමාගම් වලින් විවෘත යෝජනා කැඳවූ ලැබුවා. අප වෙත ලැබුණු යෝජනා අතරින් වඩාත්ම වාසිදායක යෝජනා වුණේ චයිනා මර්චන්ට් පෝත් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවයි. එතන යෝජනා කරේ මේ ප්‍රදේශයේ කර්මාන්තකරණයක් ඇති කළා. එතනින් මේ ඒ වගේම නැව් කැඳවගෙන ඒ ශක්තිය මේ සමාගමට තිබුණා මේ වරාය ලාභදායක ලෙස දශකයෙන් පසුව ගෙනියන්න. ඩොලර් මිලියන 1080ක ආයෝජනයකට වුණ එකඟ වුණා. චීන ජනාධිපතිතුමා චීන රජයත් මේ සම්බන්ධ පූර්ණ එකඟතාවය පළ කරා. ඒ අනුව චයිනා මර්චන්ට් පෝත් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට එක්ව පිහිටවන ලබන සමාගමක් යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 2016 දෙසැම්බර් 8 වෙනි දින ගිවිසුමකට ඇතුල් වුණා. ඒ අනුව චයිනා මර්චන්ට් පෝත් සමාගමෙන් 2017 දෙසැම්බර් 22 වෙනි දින ඩොලර් මිලියන 293කුත් 2018 ජනවාරි 28 වෙනි දින ඩොලර් මිලියන 97කුත් ශ්‍රී ලංකා රජයට ගෙවනු ලැබුවා. ඉතිරි ඩොලර් මිලියන 584 මේ වන විට වරාය අධිකාරියට ගෙවා තිබෙනවා. මීට අමතරව හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සකස් කිරීමේ සැලසුම් ඉදිරිපත් කළා තියෙනවා. දැනටම LNG විශේෂයෙන්ම විදුලි බලාගාරයක් අනුමත කළා තියෙනවා. අනිකුත් ආයෝජනත් දැන් ආයෝජන මණ්ඩලයට ඉල්ලීම් කළා තිබෙනවා. මේ අපරාජය මෙන්ම රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවට මා කියන්න කැමතියි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඩොලර් මිලියන ගානකින් ණය වෙලා නැව නැති වරායක් හැදුවා. ණයෙන් නිදහස් වෙලා හම්බන්තොට වරාය නැව් වෙන වරායක් බවට පත් කරන්න අපිට හැකි වුණා. වරාය විකිණීමකින් මෙතෙක් මෙතන කිසිදු සිදුවෙලා නැහැ. වරාය මෙහෙයුම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී සමාගමකින් සිදු කිරීම පමණයි සිදුවන්නේ. මේ සමහර වාර්තාගෙන් මේක චීනට බාර දීලා නැහැ. හම්බන්තොට වරාය ඉදිරියේදී දියුණු වරායක් බවට පත් වේවි. එසේම මේ වරාය කිසිදු යුද්ධම අරමුණක් සඳහා යොදවා ගන්නේ නැහැ. අපේ වරායවල් අපේ භූමිය වෙනත් රටවල යුද්ධ කටයුතු වලට අපි යොදවන්නේ නැහැ. ඒ බව පැහැදිලිව චයිනා මර්චන් ගිවිසුමේ සඳහන් වෙනවා. චීන ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී අපේ ස්ථාවරය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එතුමා ඒ ස්ථාවරය පිළිගත්තා. කරු කතානායකතුමනි, නැව නැති වරාය වගේම අහස් යානා එන්නේ නැති ගුවන් තොටුපළක් මත්තල තිබෙනවා. ඒකත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණයක්. මත්තල ගුවන් තොටුපළ පිළිබඳ පළමුව චීන සමාගමක් සමග සාකච්ඡා කළා. නමුත් එතනින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී මත්තල ගුවන් තොටුපළේ ණයෙකුත් නිදහස් වී ගුවන් යානා පැමිණ ගුවන් තොටුපළ බවට මත්තල ගුවන් තොටුපළ පත් වෙන බවටයි මට විශ්වාසය. ඇත්ත වශයෙන්ම චීනේ අපිට බල කරා නම් මේ වරායත් මේ ගුවන් තොටුපළත් චීනට දෙන්න දෙන්න. අපි චීන එක්කත් ඉන්දියාව එක්කත් අපි ගනුදෙනු කරන්නේ ස්වාධීන රාජ්‍ය හැටියට, ස්වාධීන රාජ්‍යයක් හැටියට කියලා මම කියන්න කැමතියි.
මේ ගැන විවාදයක් නම් කරන්න අමාරුයි. අගමැතිතුමා කැමති නම් පැහැදිලි කිරීමක් මට ඔන්ලි ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් ආරම්භ දිගටම යනවා. අගමැතිතුමා සූදානම්ද? ඔනරබල් ප්‍රයිම මිනිස්ටර්. නෑ මට කියන්න බෑ. ගරු අගමැතිතුමා කැමති නම් අවස්ථාව දෙන්න, නැත්නම් අද වාද
අහන්න කියන්නකෝ.
කෙටියෙන් අහන්න.
ඉතුරෙන් පස්සේ වාඩි වෙන්න ඕනේ.
ඒතර ආය ආගියුමන්ට් යන්නේ නැහැ කියන්නේ.
ඉතින් අහන්න දෙන්නකෝ.
ඉතින් අහන්නකෝ.
ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා තමුන්වන්සේ මේ අවස්ථාව ලබා දීම ගැන. මම දන්න විදියට දැනටත් හම්බන්තොට වරාය සඳහා ගනු ලැබූ ණය මුදල් වරාය අධිකාරියෙන් ගෙවනවා. ඒ ණයත් පියවුවට පස්සේ වරාය අධිකාරිය එදා සිට මේ දක්වා ලාභයි. ඒ වගේම හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ සඳහා ගත්තු ණය ගුවන් සේවා සමාගමෙන් ඒවිෂන් එකෙන් ගෙවනවා. ඒ ණය වාරික ගෙවලත් එම ආයතනය ලාභදායි ආයතනයක්. එතකොට මේ දෙකේම ණයබර මහ භාණ්ඩාගාරයට බලපාලා නැහැ. එක ණයක් වරාය අධිකාරියෙන් ගෙවාගෙන යනවා, තවමත් ගෙවනවා. ඔබතුමාලා වික්කත් විකුලන සල්ලි ටික ගත්තත් තවමත් ගෙවනවා. මත්තල ගුවන් තොටුපළත් ඒ ගුවන් සේවා ආයතනයේ ලාභදායි, ඒ ණය වාරික ගෙවනවා. ඒ නිසා ඔබතුමා කියන තර්කේ වැරදි. ණයෙන් නිදහස් වීමක් නැහැ. ණය වාරිකේ අදාළ ආයතන තවමත් ගෙවනවා, ලාභදායිව පවත්වගෙන
යනවා.
ඒ නිසා ඔබතුමා
හොඳයි ගරු අගමැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ මුදල් ටික අපේ සංචිතය යොදවලා තියෙන්නේ. වරාය ගෙව්වත් කවුරු ගෙව්වත් මේ මුදල් අපි එක්ක තියෙන්නේ. ඒ නිසා අපේ ණය බර අඩු වෙලා තියෙනවා, අපේ සංචිතය වැඩි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මට මේ ප්‍රකාශය කරේ නිව්යෝක් ටයිම්ස් වල. මේ කතාවේ කොටස් දෙකක් තිබුණා, මට බැලපෑවේ එක කොටසක් විතරයි. ඉතින් මම ඒ කාරණය ගැන ප්‍රකාශනයක් කරා. මං හිතුවා අපේ මන්ත්‍රීතුමා, මගේ මිත්‍ර මන්ත්‍රීතුමා අනික් කොටස ගැන ප්‍රකාශයක් කරන්න යනවා කියලා. ඒත් ඒ ගැන සම්පූර්ණයෙන්ම නිස්සබ්ද වෙලා ඉන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන ගරු වාරි මාර්ග ජල සම්පත් අමිතුමා. ගරු දොමින්ද, මොකද්ද? ඔව් කියනවාද ඔබතුමා? තව නෑ ඔබතුමා ඉල්ලුවොත් ඉතින් මට බලෙන් දෙන්න ඕනේ. ඔබතුමා ඉල්ලනවා නම් මෙතුමාගේ එකඟත්වයක් තියෙනවනේ මට. එම් මිසක් මම අපි වෙලා පරක් කියලා තියෙන්නේ.
ඉතින් ඔබතුමා ඉල්ලනවාද කියලා අහනවා. ඉල්ලනකොට තව එකක් කියනවා.
පොඩ්ඩයින්ද
ගරු කතානායකතුමනි,
වරාය ගැන දැන් දැන් ඇත්ත වශයෙන්ම අපි වාද කළා ඇති. තව වාදයක් වුමනා නෑ. අනිත් කොටස ගැන ඕන වාදයක්
දැන් අද ඉතාල වැදගත් පරතකුත් තියෙනවා. හරි මොහොත උටි ගාර ජොමින් දැසනාගේ මැතුමා
එතුමනේ
ප්‍රධාන කටයුතු යෝජනා පිටවත් දැනුම් දීම ගාරු සභානායකතුමා
සයිමු අයිතම් නම්බර්
1 සභායකද
අයි
ප්‍රධාන කටයුතු අද ප්‍රධාන වැඩකටයුතු ජාතික විගණන පනත් කෙරුම්පත දෙවෙනිවර කීම ගරු මන්ත්‍රීතුමාගේ දැනගැනීම සඳහා අද දින ව්‍යාජ කිරීම නියමිත නාය පත්‍රයේ අංක 1 ලෙස සඳහන් ජාතික විගණන පනත් කෙරුම්පත 2018 අප්‍රේල් මාස 3වැනි දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදුව 2018 ජූලි මාස 3වැනි දින රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී සලකා බලා ඒ සම්බන්ධ වූ එකී කාර්යක සභාවේ වාර්තාව 2018 ජූලි මාස 4 වෙනි දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඇති බව දැනුම් දීමට කැමැත් වෙමි.
කවුද?
ගරු අගමැතිතුමා.
Honorable Speaker, lot of time have been taken, so I will be very brief because there are a large number of members who want to express their views on this important piece of legislation. The House has been waiting for this piece of legislation for long, and the government and I have been criticized for the delay. First, I would like to remind this House the National Audit Bill and the Freedom of Information Bill were things proposed by a government in 2003, of which you were a member and of which I was a member. Unfortunately, before these bills could see the light of day, the government changed. The succeeding governments promised to carry on, but no one ever produced this bill again. So while we are going to get criticized that we didn't want to bring this bill, that we have delayed it, I just want to remind everyone, everyone here had a chance of bringing the bill, they didn't do it. Then we decided, when we the present president, Maithripala Sirisena, that we will again produce the Right to Information Bill and the National Audit Commission Bill before this House. Now, there were two committees appointed. When the information, Right to Information Bill was produced, was before the House, it differed slightly from the older draft, and therefore it went through the House without too much of discussion outside the country, outside this House. But when the National Audit Commission Bill came, it was different from the original one. And the whole power structure of the Constitution came into play, because you had the executive power, which was wielded by the President, the Prime Minister, and the ministers. Then you had the judicial power, and we also had the Parliament's legislative power. It was under the power of Parliament that the Auditor General operated. These are important power of Parliament. The Parliament's powers came around as a result of a conflict with the executive or the King of England as to who had the right to control finance, the King or Parliament. It was a matter not resolved in the court, it was resolved by a war in which the Parliament won and the King was executed. That is how the Parliament's supremacy on financial matters have been established. Firstly, it was a question that taxation could not take place without the consent of Parliament. Secondly, that the annual spending of the government must be approved by Parliament. Firstly, it was a three-year budget, then it came down to a one-year budget. Then the Parliament also set up what was called the Ways and Means Committee to look at ways or means of raising money required to run the government. That was the first part. Once that was established, then Parliament started looking at expenditure, of controlling the expenditure. And they realized to control expenditure, the accounts had to be audited. And auditor, therefore, the audit also became a very important part of the Parliament. And that came around the office of the Auditor General. So our office of the Auditor General, it is fairly old. Some of the countries have a Controller General, some of the countries have, but then the importance of audit and the independence to ensure efficient functioning of government and to ensure that the proper data was available before Parliament became an important issue. And at the 66th General Assembly of United Nations, it was decided that a supreme audit body should be strengthened for the promotion of efficiency of public administration responsibility, effectiveness, and transparent accounting, and it indicates that the legal entity of the audit body should be enshrined in the constitution of a state or in any other law. So this is what we accepted. In 2003, we only envisaged legislation, but we brought in the National Audit Commission by amendment to the constitution. It was enshrined in the 19th amendment. This law seeks to give the details for exercising the powers of the commission, so that it becomes an independent commission operating under parliament. We have some bodies which bodies operate with the judiciary. There are other bodies which operate with the executive, but this is a body that operates under parliament, under sovereignty of parliament. So this is the main purpose of the National Audit Act. Now, what we have had issues have been, I thought I'll underline it, has been about the imposition of surcharges. Who has the power? Because surcharges were imposed by the secretary to the minister or the chief accounting officer. Can it go to the audit commission? Can audit commission exercise any power that is judicial of nature? Or it was held that the secretary's power was executive in nature. So we had actually different number of committees which went in. There are subcommittee of ministers, there is a committee of secretaries, there is a committee of other government officials, then discussions with the Auditor General, discussions here, finally the Public Service Commission. All of them came and they have made their representation to ensure that their powers are not infringed. Of course, there has been changes. So one of the big areas of concern was the power audit. Secondly has been the duties of the chief accounting officer as secretary and of the accounting officers. They are held responsible. How are the directions to be given? So this actually, it was only when the audit commission bill came in and the disputes were taking place. For instance, I realized, having been in government, how detailed the working out of the government expenditure and the audit was, that it cut through all the three different branches of the government. So these were issues that had been sought even after we tabled the bill on in April. There were still amendments coming in from some of the public bodies. But all have been accommodated now, and I hope this is a satisfactory bill, and when it becomes law, we must give a chance for this law to come in, to be executed, and thereafter the parliament can, from time to time, exercise the oversight powers to ensure what amendments are required. Auditing of the government itself is a big issue. One is the audits must be timely. It's useless us having audit reports of 4 years since. This parliament is at the moment looking at audit reports of the last parliament and parliament before that. Current audit reports must be available. Secondly, on the principles of auditing, some of the auditor generals, some of the audit commissions have come under criticism in those countries about the auditing techniques used, but it's not only confined to the state sector. Even the private auditors have come under audit firms in South Africa. Recently, the regulator in UK has pulled up the four leading audit firms for not having audited properly and being responsible for the collapse of some of the largest companies in United Kingdom. So auditing itself is now coming under scrutiny. And Parliament must now exercise its powers to ensure that proper auditing principles are taken. And some of the issues that arise, for instance, some public servants would say, no, we won't take this decision because we'll come under audit query. Now, we have to sort this out. The government must also function. Auditing must also take place. So these are issues that are going to rise, and this House will have to go into the matters. Then there is also other powers of Parliament. I think this will be completed when we pass the law on the Parliamentary Budget Office. But then Parliamentary Budget Office be a final authority looking at the estimates given by the executive and the reports given by the National Audit Commission. And I think the specialist knowledges that are required will have to be carried in the Parliamentary Budget Office. Audit Commission will have to be in the auditing side where specialist knowledge is concerned. We'll have to meet up or we have to find some system. But I think the Parliamentary Budget Office will have to carry specialization separate from the specialization specialist available to the government. So I don't want to take any more of your time on this, but to say that we can be happy that since 2015, after the election of Maithripala Sirisena as president, after the election of this parliament, a total democratic structure has come into place and you can enjoy the freedoms today. You have all the independent commissions, the Constitutional Council, the independence of the Supreme Court and the other courts, the Judicial Service Commission, the Election Commission, the Public Service Commission, the National Police Commission. Then we'll be having the Audit Commission. We'll be having the Right to Information Law. So these are all legislation brought in by this government, which has put a democratic structure into place. There will be shortcomings. Police Commission and all have shortcomings. We can correct those. But the fact is that we have put there into place a structure where the executive or the administration can function and the judiciary can function without coming under undue political pressure in the work that they have to do. So we have to look at the National Audit Commission in the background of democracy and how democracy has been established. And for the first time, the Prime Minister comes to Parliament and answers questions in Parliament. This Parliament is becoming more and more powerful, and as we go along, as we take over the new officers and we get the J.R.J. Jayawardena Center legislation, by end of this year, we'll have a Parliament which we can be proud of and would be on par or even have more functions available than the Lok Sabha in India. Thank you.
Garu, Mantri Tumange Avadana Yomukanda Kemati, අද කාලේ හුඟක් ඉක්ම ගිය නිසා ගරු සභාවේ එක්ගත්වයක් තියෙනවා නම් අපිට දිවා භෝජන නැතුව විවාදයක් කරන්න පුළුවන් කියලා එක්ගත්වය ලැබෙනවද? Agree? Right.